ගරු අමාත්‍ය රාජසේනාරත් මහත්මයා ඔබට විනාඩි 25යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අපේ වෛද්‍ය නලින්ද ජයසිංහ මහත්මයාට මම ඉතා ඉක්මනින් පිළිතුරු දෙලා මගේ කතාව දෙන්නම්. මොකද විනාඩි 25යි තියෙන, මට හැරෙන්නවත් වෙලාවක් නැහැ. ආයුර්වේද වෛද්‍යවරු මම එනකොට හිටියා, මට දැනුම් දුන්නා 900 ගාණක් අවශ්‍යයි කියලා වැඩිපුර. කිසිම රජයකින් 25කට වැඩිය කවදාකවත් ආයුර්වේද වෛද්‍යවරු බඳවගෙන නැහැ. මම 900 ගානකට මම අවසර අරගෙන පළවෙනි වරටම තියුණ සියලුම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ විරැකියාව අවසන් කළා. 600 ගානක් දුන්නා, ආපහු දෙවෙනි වටේටත් දුන්නා. දුන්නාම මේකේ 700 ගාන ඔක්කොම දැන් 700 ගානකට දුන්නා. දැන් තවත් පාස් අවුට් වෙලා තියෙනවා. දෙක ලීනිය ඇක්සලරේටර්ස් ගත්තාම ඒක කැන්සල් කරන්න බැහැයි කියලා නීතිපතිවරයා මට දුන්නා නියෝගයක්. ඒක ජියුසුන් අස්සම් කළා හමාර නිසා. ඒ නිසා අපි කරේ ඔවුන් එක්ක තද බල විදියට සාකච්ඡා කළා. අද නවීනතම පිරිවැතියට අනුව ඒ මේක ලේටස් මොඩල් එක ලංකාවට ගේන්න අපි කතා කරලා ඒ ටික ලෑස්ති කරලා දැන් එනවා. ඒක එන මාසේ අන්තිම වෙනකොට රෝහල් පරිපාලනයේ තමුන්නාසේ දන්නවා, දිගින් දිගටම රාජසේවා කොමිෂමත් එක්ක හැප්පිලා ගැටිලා 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 අවුරුදු ගණනාවක් ඔක්කොම මම එනකොට අමාත්‍යාංශ 73 දෙනෙක් හිටියේ, ජ්‍යෙෂ්ඨ පරිපාලකයෝ ඔක්කොම 73 දෙනෙක්ම වැඩ බලන කට්ටිය, 220 ගාණක් දෙවනි පන්තියේ පරිපාලනය ඒවත් වැඩ බලන. ඒ විශ්දෙලා නැතුව දැන් පළවෙනි එක ඉවර කරගත්තා, ඉවර කර සම්පූර්ණයෙන් පත් කරගත්තා. දැන් දෙවනි එකත් බොහොම අමාරුවෙන් රාජ්‍ය සේවා කොමිෂමත් එක්ක ගැටිලා ගැටිලා අන්තිමට දැන් අවසානයේදී ඒකත් අවසන්. තව සතියක් යනකොට ඒගොල්ලොන්ගේ ඔක්කොම ස්ථිර වෙනවා. ඒ වගේම මම දන්නේ නැහැ තමුන්නාසට කොයි වෘත්ති සමිතියද කිව්වේ මේ සාකච්ඡා නැහැ කියලා. මේ හාමුදුරන් එක්ක ගිය සුමානෙත් මම රාත්‍රී 7:00 ඉඳලා රාත්‍රී 10:00 මාර වෙනකම් පැය 3.5ක් සාකච්ඡා කරා. ඊට පස්සේ එයා කතා කරාට පස්සේ සමන්රත්න ප්‍රිය ඇවිල්ලා ඊට පස්සේ තව දවස් දෙකකින් ආපහු පැය 2.5ක් විතර එයත් සාකච්ඡා කරා. අනිකුත් 21 වෙනිදා මම උදේ ඉඳලා හවස් වෙනකම්ම සියලුම අනිකුත් වෘත්ති සමිතිත් එක්ක මම උදේ ඉඳලා හවස් වෙනකම්ම සාකච්ඡා කරා. සාමාන්‍යයෙන් මම මාස 3කට සැරයක් ඒ අනිත් සියලුම වෘත්ති සමිති ඔක්කොම කැඳවලා එකට වරිමාර වේලාවල් දාලා දවසක් පුරා ඒ කට්ටියව හමු වෙනවා. අනිත් එක මේකට මේ කාර්ය මණ්ඩල තමුන්නාහස දන්නවා. මම එනකොට විශාල හිඟයක් තිබුණා. ඒ නිසා මම PGIM එකත් එක්ක කතා කළා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිෂ්පාදනය කරන ප්‍රමාණය දෙගුණ කරගත්තා. දැන් ඒවැ ප්‍රතිඵලයෙන් තව අවුරුදු දෙකක් යයි. එතකොට වෛද්‍යවරු හිඟයි. ඒ නිසා තමයි සබරගමුව පටන් ගත්තා, වයඹ පටන් ගත්තා, දැන් මොරටුව පටන් අරගන්න අලුත් වෛද්‍ය පීඨ තුනක් දානවා. හතරවෙනි එක කරාපිටිය වෛද්‍ය පීඨය 200ක් ළමයි ගත්ත එකට 300ක් යනවා. එතකොට 700ක් විතර මට අවුරුද්දකට වෛද්‍යවරු අලුතෙන් වැඩිපුර හැදෙනවා. එතකොට ඔය ප්‍රශ්න වෙනවා. හැබැයි ඒකට තව අවුරුදු දෙකක් තුනක් යාවි. අනිත් එක ඔබතුමා කිව්වා වකුගඩු රෝගීන් මම ඉතාමත්ම කියනවා අපි ගත්ත ක්‍රියාමාර්ග. මම එනකොට ඩයලිසිස් මැෂින් ලංකාවට තියුණ මුළු ඉතිහාසෙම ගෙනහලා 228යි. දැන් තියෙනවා 500ක්. මේ අවුරුද්දේ ඉවරනකොට මම 1000 කරනවා. ඒ විතරක් නෙවෙයි ජර්මන් ආධාරත් එක්ක මම සියලුම අවශ්‍ය මේ ඩයලිසිස් මැෂින් ගේනවා. ඒ විතරක් නෙවෙයි පළවෙනි වරට ඉතිහාසයේ අපි පෙරිටෝනියල් ඩයලිසිස් පටන් ගත්තා. පටන් අරගෙන මේ සියලුම රෝගීන්ට දුන්නා. ගෙදර ගිහිල්ලා නිින්දෙන්ම ඩයලිසිස් එක කරගන්න කිසිම කරදරයක් නැතුව. ඒවැ ප්‍රතිඵල මොකද්ද? අද උතුරු පළාතේ මේ උතුරු මැද පළාතේ බලන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2016 වෙනකොට 3372ක් හිටපු වකුගඩු රෝගීන් ප්‍රමාණය 2011 දක්වා අඩු වෙලා තියෙනවා 2018 වෙනකොට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 1876ක් හිටපු වකුගඩු රෝගීන් ප්‍රමාණය 1048ක් දක්වා අඩු වෙලා තියෙනවා. එතෙක් 2006 ඉඳලා මගේ ගාව වාර්තා තියෙනවා දිගටම එන්නම මේ ප්‍රමාණය වැඩි වෙලා 16 ඉඳලා තමයි මේ අඩු වෙන්න පටන් අරගත්තේ අපි 2015 ඉඳ ගත්ත ක්‍රියාමාර්ග නිසා. ඒ විතරක් නෙවෙයි බෝ නොවන රෝග පිළිබඳව අපි ගත්ත ක්‍රියාමාර්ග මුළු ලෝකයෙන් ප්‍රශංසා කරලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් එක. එතකොට මේ සියලුම ආයතන සහ අනිකුත් ප්‍රධානීන් ඔක්කොම කරලා තියෙනවා. සුවසරියේ ට්‍රේඩින් එක ඒගොල්ලන් මාස 6ක ට්‍රේනින් ගත්තද මතක? දැන් 40කට වඩා ළමයි ඉපදිලා තියෙන සුවසරිය ඇම්බුලන්ස් එක ඇතුලේ. එක්කෙනෙක්වත් මිය ගිහිලා නැහැ. අපේ රටේ වෛද්‍ය සංගමේ නායකයා කිව්වා මේකට ගල් ගහන්නේ කිව්වා. ලෝකේ ඉන්න එකම වෛද්‍යවරයා තමයි ගිලන් රතේකට ගල් ගහන්නේ කිව්වේ. LTT එකවත් කිව්වේ නැහැ ඔය ප්‍රකාශය. ඒ විතරක් නෙවෙයි ගුණාත්මක ඖෂධ ලබා ගැනීම ගැන මම තමුන්නාසට සම්පූර්ණ විස්තරයක් දෙන්නම් දැන්. මේ ඖෂධවල කොච්චර ගුණාත්මක භාවයේ තිබෙනවද කියලා. දැන් අපි පළවෙනි වරට ඖෂධ 48ක අත්‍යවශ්‍ය ඖෂධ 48කට අවුරුදු 45කට පස්සේ අපේ සේනක බිබිල මහත්මයාගේ මේ ප්‍රතිපත්තිය අපි ක්‍රියා කරා. මේක කරාම අඩු මේවා අඩු කරාම මේ සමාගම් ඉදිරිපත් කරා ඒ රටවල්වල නිෂ්පාදකයින්ට තමන්ගේ නිෂ්පාදන මිලත් අඩු කරන්නයි කියලා. ඒකේ වටිනාකම තියෙනවා රජයට ලාභයක් ඇති වුණා CIF මිලෙන් විතරක් රුපියල් බිලියන 7ක්. 7කට වැඩි මුදලක් ලාභ ලැබුවා. මේක කරාට පස්සේ අපි සම්පූර්ණයෙන්ම මේ මේකේ බලපෑම පිළිබඳව මහාචාර්ය ගලප්පති මැතිණිය කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ භේදය පිළිබඳ ගලප්පති මේ තියෙන්නේ එතුමියගේ මේ වෙකේ වාර්තාවෙන් උපුරාගත්ත කොටස්. දැන් පළවෙනි එක මොකක්ද? පළවෙනි එක ගුණාත්මක ඖෂධවල ප්‍රමාණය 100ට 600කින් මේ පාවිච්චි කිරීම වැඩි වුණා. මේ තියෙන්නේ ඇත්තටම සමහරක් නවෝත්පාදක වෙළඳ නාමයන් 100ට 600ක ප්‍රතිශතයක් දක්වා වැඩිවීම සමග මෙම ජනප්‍රිය වෙළඳ නාමයන්ගේ වෙළඳපොළ කොටස සැලකියුල් ලෙස වැඩි වී ඇත. හරි. එතකොට අපිට කිව්වේ මොනවද? ගුණාත්මක ඖෂධ වෙළඳපොළෙන් ඉවත් වෙනවා කිව්වා. සතියන්ත ඉංග්‍රීසි පත්තර කිව්වේ එහෙමයි. නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද? අද ගුණාත්මක ඖෂධවල වෙළඳාම 100ට 600කින් වැඩි වෙලා තියෙනවා. මම උදාහරණ තමුන්නාසර පෙන්නන්නම්. මේ බලන්න Nexium එක. Nexium එදා පාවිච්චි කරේ අවුරුද්දකට පෙති කීයද? 148,000යි. අද කීයද? අද දසලක්ෂ 24,000යි. හොඳේ. එතකොට දැන් බලන්න Nexium 40 127,000 පාවිච්චි කරේ දැන් 8,28,000යි. එතකොට බලන්න Paracetamol එදා පාවිච්චි කරේ මිලියන 27යි. අද පාවිච්චි කරනවා මිලියන 52ක්. ඒ වගේම ඇස්පිරින්, ඒ වගේ මේ හැම එකේම මගේ ගාව මුළු ලයිස්තුවම තියෙනවා. මේ මුළු ලයිස්තුවේ තියෙන සියලුම ඖෂධ බලන්න සියලුම ගුණාත්මක ඖෂධ ඔග්මන්ටින් වෙළඳපොළ මිලියන 40ක ඉඳලා 200ට නැග්ගා. ඒ මොකද අද හැම දුප්පත් මිනිහෙකුටම පුළුවන් මේ හොඳ ඖෂධ පාවිච්චි කරන්න. අද අර ඒකයි විශේෂඥ වෛද්‍ය ලක්කුමා ෆනෑන්ඩෝ මට කියනවා ළමා රෝග විශේෂඥවරයා, දැන් තමයි අපි ආසාවෙන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක කරන්නේ. ඒ කාලේ ලෙඩා ආවම ලෙඩාගෙන් අහනවා, රෝගියාගෙන් අහනවා රස්සා මොකද්ද කියලා. ඒ අනුව තමයි අපි බෙහෙත් නියම කරේ. අද අපි වෛද්‍ය වෘත්තිය කියා දුන්න විදියට අපි හොඳම බෙහෙත අපි මේක කරනවා. ඒකින්ද ඒ ගුණාත්මක ඖෂධ. දැන් දෙවෙනි එක මොකද වුනේ? මේක නිසා මේක තියෙනවා එසේම මෙතෙක් වැඩි බහුතර පිරිසකට මිලදී ගත නොහැකි ගුණාත්මක බවින් යුත් ඖෂධ මිලදී ගැනීමක් දක්නට ඇත. ඒ විතරක් නෙවෙයි තුන්වෙනි එක, මෙම මිල නියාමන කරන ලද ඖෂධ මිලදී ගැනීමෙන් රෝගීන් වෙත ලැබුණු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4යි. අවුරුද්දකට රෝගීන්ට ලාභය තියෙනවා බිලියන 4.4ක් මේ ප්‍රතිපත්ති යටතේ. ඒ අනුව අපි දෙවනි 25ක් ගැහුවා. ඒ දෙවනි 25 ගැහුවාම ඒකේ 10ක් තියෙනවා පිළිකා ඖෂධ. දැන් මේ පිළිකා ඖෂධ තියුනේ තමුන්නාසි දන්නවා මහා මංකොල්ලයක්. මේ පිළිකා ඖෂධ මම එනකොට තියුනේ 280,000යි ට්‍රටසුමාබ් එක. 280,000 තමයි මම කිව්වා NMR එකට බලන්න ලෝකේ හොඳ ඖෂධ තියෙනවා නම් තව ඒවා ගන්න. මොකද එක ඖෂධයයි එක වෙළඳ නාමයයි. ඒගොල්ලෝ කියන ගානට ආණ්ඩුව ඖෂධ ගත්තා. 280,000යි එක ඉන්ජෙක්ෂන් එක. දෙවනි ඖෂධය ගාපාට පස්සේ ඒගොල්ලන්ගේ මිල ඒගොල්ලෝ බෑවා 280,000 ඉඳලා 160,000. ඒගොල්ලන්ගම 115,000කින් ආනවා. ඉතින් ඒක තේරෙනවනේ මේ මංකොල්ලේ මොකද්ද කියලා. එතකොට මේගොල්ලෝ දැන් විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු වෛද්‍ය සංගම් අල්ලගෙන මේකට විරුද්ධව විශාල දැවැන්ත ව්‍යාපාරයක්. ඕවා කරා මාචාර්ය බිබිලට මගේ ගුරුවරයාටත් ඕවා කරා. ඕවා අලුත් ඒවා නෙවෙයි. දැන් මේ බලන්න මේ ඖෂධවල මිල බවු නැහැ. මේ ආණ්ඩුව ගත්ත ඖෂධ අනිත් ඒවා. බෙවසි සුමා කීයද තියුනේ? 65,500යි. දැන් ගන්න කීයද? 47,400යි. ලැපිලිනි එදා ගත්තේ 960යි 758යි. දැන් ගන්න කීයද? රුපියල් 795යි. පෙමට්‍රෙක්සිඩ් ඩයිසෝඩියම් 100 මිලිග්‍රෑම් ඉන්ජෙක්ෂන් එක 35,200යි ඉස්සෙල්ලා තිබුණේ. දැන් 15,500යි. ඒකෙම 500 මිලිග්‍රෑම් ඉන්ජෙක්ෂන් එක 158,000 එදා ගත්තේ. අද ගන්න කීයද? 19,750යි. මේ එකම ඖෂධේ එකම සමාගම මේ අඩු කරලා තියෙන්නේ මේ ගානට. එතකොට ඇබිරඩ්‍රෝන ඇසිටේට් 250 මිලිග්‍රෑම් 2416යි 760යි. දැන් රුපියල් 479යි. මෙන්න මේක තමයි මේ මංකොල්ලය. මේ මංකොල්ල කරුවන් මේ විදිහට ඉනගෙන අපේ එතකොට මේ රජයන් නිදහස් සෞඛ්‍ය කියලා වියදම් කරේ කාටද? ජනතාවටද? නෑ, මේ කොම්පැනි කාරයින්ට. 1,280,000 1,60,000 බාරනකොට 1,15,000 මේ කොම්පැනි කාරයට එන දුන්නේ. ඉතුරු 100,000 ගානනේ මේ රෝගියා වෙනුවෙන් වියදම් කරේ. ඒකත් ලාභයක් තියෙන ඉඳනේ දැන් මේ ගානට දෙන්නේ. එතකොට මේකේ බලන්න, ඊට පස්සේ අපි කරපු වැඩ අපි පිළික ඖෂධ 10කට ගැහුවා මිල නියම කරා. දැන් කිව්වනේ මේ දෙවෙනි ඖෂධය ආවේ මගේ මම මට වමනාවට මේක දුන්නේ. එහෙමනම් මමම මිල නියම කරනවාද? 1,44,000 බෑව මම 95,000ට මිල නියම කළා. 95,000ට බැස්සුවා. දැන් 95,000ට බැස්සලා තියෙනකොට මොකද වුනේ? දැන් මේ දොර විවෘත කරාම මොකද වුනේ? දැන් අලුතෙන්ම ඖෂධය ඇවිල්ලා දෙන අලුත්ම ටෙන්ඩර් එකේ ගියේ කීයද? ඒකේ ගියේ FDA approved, American FDA එක approve කරපු ඉන්දියානු ඖෂධය. ඇමරිකානු වෙළඳ පොලේ තියෙන එක කීයද? රුපියල් 47,000යි. 280,000කට ගත්ත ඉන්ජෙක්ෂන් එක දැන් අද ගන්න 47,000යි. මෙන්න වෙළඳ පොළ. එතකොට මේකෙන් අපි මේ පිළිකා ඖෂධ වලින් 95%ක් සපයන්නේ රජයට. පුද්ගලික වෙළඳ පොළ තියෙන 5%යි. මොකද මිනිස්සුන්ට මේක භාවිතා කරන්න බෑ. එතකොට ප්‍රයිවට් චැනල් එකේ බලනවා මෙතෙන්ට එන්නේ කියනවා බෙහෙත් ටික දෙනවා. ඕක තමයි මේ සෞඛ්‍ය සේවය. එතකොට මේකේ මේ ටිකෙන් විතරක් රජයට ලාභයි බිලියන 1,757,742,94ක් ලාභයි මේකෙන් විතරක් ආණ්ඩුවට. බිලියන 2කට කිට්ටුව. එතකොට මුල් 48න් ලාභ ලැබුවා ආණ්ඩුව බිලියන 7ක්. මේකෙන් ලාභ ලැබෙනවා බිලියන 2කට කිට්ටු ගාණක්. එතකොට ඔක්කොම බිලියන 9යි. එතකොට ජනතාවට ප්‍රතිලාභයේ තියෙනවා බිලියන 4.4ක් මේකෙන්. එතකොට මේක දැන් ඊට පස්සේ මොකද අපි කරේ? අපි මෙතනින් තව 27ක මම තව ටික දවසකින් අපි ගහනවා. දැන් ස්ටෙන්ට් එක කීයද දුන්නේ? රුපියල් 103,000යි. අද කීයද අපි ස්ටෙන්ට් එක ගෙනාව බැස්සුවා? 1,05,000කට. අතෑරලා ගියාද? නෑනේ. ඔය දැන් විකුණන්නේ ෂෝකේට 1,05,000ට. එතකොට කක්ෂිකාච කීයද දුන්නේ? 30,000යි. එතකොට 2කට 60,000යි. 30,000 බෑවා අපි 8,000ට. ඔය දැන් හොඳට විකුණන්නේ තාම 8,000. ගියා 8,000ත් ලාභයි. දැන් බලන්න මෙන්න ඊට පස්සේ මම ඖෂධ නිෂ්පාදනය කිරීම පටන් අරගත්තා. මේ තමයි මහාචාර්ය බිබිලගේ තුන්වෙනි ප්‍රතිපත්තිය. එතකොට මහාචාර්ය බිබිල කිව්ව විදිහට අපි ඖෂධ ඒකත් එක 16ක් අපි කිවිසුම් අත්සන් කර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව.
පිටින් තව කට්ටිය ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ගරු තුසිතා විජේමාන මන්ත්‍රීතුමිය මුලාසට පැමිණෙයි.
එතකොට මේ ඖෂධ නිෂ්පාදනය කරන්න පටන් ගත්තාට පස්සේ මෙන්න බලන්න ඖෂධවල මිල ඔබතුමාට මම පෙන්නන්න. දැන් මේකේ තියෙනවා මේකේ බලන්න අපි ලොසාටන් එකේ නියම කරපු මිල කීයද? රුපියල් 10,730යි. ඒගොල්ලෝ දෙන්නේ කීයද? 791කට. රුපියල් 10,301 791කට දේශීය නිෂ්පාදකයා දෙනවා. එතකොට එනලපිල් අපි ගහපු මිල කීයද? රුපියල් 6යි. ඒගොල්ලෝ දෙන්නේ කීයද? 763යි. එතකොට ඇටනලෝල් 4.40යි. ඒගොල්ලෝ දෙන්නේ කීයද? 761යි. එතකොට ඇමිලෝඩිපින් 15.30යි. දැන් කීයද? 1.75යි. මෙන්න වෙනස. මේ ඔක්කොම යුරෝපියන් ස්ටෑන්ඩඩ්. මේගොල්ලෝ ඔක්කොම අපිට හදනවා යුරෝපයට අපනායනය කරනවා දෙවෙනි අධ්‍යයනයේ. එතකොට යුරෝපයට යුරෝපීය තත්ත්වයේ තිබෙන ඖෂධය මිල අඩුුනේ බලන්න 10න් 1කට. එතකොට මේක තමයි මෙච්චර කල් තියපු එක. එතකොට මේගොල්ලන්ගේ මුදල් තමයි අපි ගෙව්වේ ආණ්ඩුවේ. දුප්පත් මිනිසුන් කන්න තියෙන, අඳින්න තියෙන, අධ්‍යාපනයේ සෞඛ්‍යයේ තියෙන සල්ලි ටික මේ ගත්තේ ඔක්කොම මේ කට්ටියට. එතකොට ඒ විතරක් නෙවෙයි. දැන් මේවා කරනකොට තමයි මේ පිළික ඖෂධ අල්ලගෙන මේවා කරගෙන ඔක්කොම යනවා. දැන් අද මොකද්ද ආපු ලොකුම මංකොල්ලේ? දැන් අපි ට්‍රක්සුමාබ් එක 47,000 වෙනකම් ආවා. ඇමරිකන් FDA කාටවත් කියන්න බෑ නරකේ කියලා. එතකොට දැන් මොකද කරන්නේ මේ සමාගම, මේ බෞජාතික සමාගම? දැන් මේ ඊයේ පෙරේද මම දන්නේ නැහැ. මගේ ආරක්ෂක ප්‍රධාන නිලධාරියා කිව්වා එයාගේ නෑදෑයෙකුට ලියලා තියෙනවා මෙන්න මේක. මෙන්න මේ ඖෂධය. නම මොකද්ද? පර්ටසුමාබ් කියලා. පර්ටසුමාබ් මං ඇහුවා මොකටද ඔයා ඕක මේ මොකද්ද පිළිකාව? කිව්වා පීරු පිළිකාව. එතකොට ට්‍රක්සුමාබ් එක පර්ටසුමාබ්. එතකොට මං රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට කතා කරලා ඇහුවා මේ ඔගොල්ලෝ පර්ටසුමාබ් කියලා ඖෂධයක් දැන් ගෙනල්ලා බෙදනවාද? ඖෂධයක් බෙදනවා. කීයද? දැන් දැනට අරගෙන තියෙනවා 1,107,000. එක වයල් එකක් කීයද? 105,000යි. දැන් මේ මේකෙන් පඩින්න ලක්ෂ පහමාරයි. මට සැක හිතුණා මේ නමයි හේතුව පිළිකාව පියවරු කියලා. මං කතා කරා මහාචාර්ය අසිතට, NMR එකේ සභාපති. කතා කළා මං ඇහුවා, අසිත මෙන්න මෙහෙම මේ එකක් කියලා තියෙනවා, මේකත් බ්‍රෙස් කැන්සර් එකට, මේකේ නම පර්ටසුමාබ්, මේක ඒ ස්විට්සර්ලන්තයේ එකම සමාගමෙන්. මේක මට හිතනවා මේගොල්ලෝ නම්මාරු කරලා එන. සර් හරියට හරිය කිව්වා. හරියට හරිය කිව්වා. මේගොල්ලෝ මේ මොලි සේම් මොලිකියුල් එකම මොලිකියුල් එකේ පොඩි වෙනසක් දාලා මේක ගත්තා. මොකද ඒගොල්ලන්ගේ පේටන්ස් ඉවරයි දැන් අවුරුදු 20. දැන් මේනවා. දැන් අපේ වෙළඳපොළ 47,000ට බෑලා ඒක ගන්නෙ. දැන් අපේ වෛද්‍යවරුන්ට ගෙනල්ලා බානවා. අපේ වෛද්‍යවරු දැන් ලියනවා. දිගට හරහාට මේක. ලක්ෂ පහමාර. එතකොට මං වහම නැවැත්තුවා ඒතර. වහම නවත්තලා මං කිව්වා අධිකාරියට මේකටත් ගහන රුපියල් 95,000 ටැග් එක. දෙනවා නම් ඒ ගානට දෙන්න. දැන් මෙන්න මේ කට්ටිය ඇවිල්ලා අපිට විරුද්ධව දැන් කතා කරනවා. මේ කතා කරන්නේ මොකද? මම කියන්න හැමෝම වෛද්‍යවරු. වෛද්‍යවරු සමහරු කීයේද මේ ටක්සු මාබ් එකෙන් එක වෛද්‍යවරයෙක් ලක්ෂයක් ගෙව්වා. ජූනියර් කන්සල්ටන්ට් ගෙව්වා 50,000. ස්ටෙන්ට් එක ලක්ෂයක් ගෙව්වා. ස්ටෙන්ට් එකෙන් ලක්ෂයක් ගෙව්වා. එතකොට මේ වෙකෙන් මේ අක්ෂි කාජෙන් 15,000ක් ගෙව්වා. ඒවා මේ මේ වගේ බිස්නස් කරන කට්ටියක් ඉන්නවා කීප දෙනෙක්. මෙන්න මේ කීප දෙනා තමයි අපිට විරුද්ධව මේ ප්‍රකාශනිකුත් කරමින් අද වෛද්‍ය සංගමේ. වෛද්‍ය සංගමේ ප්‍රධානියාට මේ ළඟදී බහුජාතික සමාගමක මිත්‍රෙක්. එයා තවත් මිත්‍රෙක් කියලා මට කිව්වා, කාටවත් කියන්න එපා එයාගේ නම. එයා කිව්වලු ඒ බහුජාතික සමාගමෙන් අපි උදව් කරා මේ කට්ටියට කියලා. මේ වෛද්‍ය සංගමේ මේ නායකයාට. ඉතින් මේගොල්ලෝ එක්කව් වෙලා අපිට විරුද්ධ යන ජනාධිපතිකම ඕන ජනාධිපතිකම සමගට යන්න. මං ගිහිල්ලා මේක රටටම හැන්න මේ සත්‍ය කතා කරලා කියන්නම් ඕන වාජ්‍ය. දැන් මේ බලන්න මේ පිළිබඳව මේගොල්ලෝ ගියා ගියසරේ ටක්සුමාත් අපි දෙවනි බෙහෙත ඉදිරිපත් කරාම. ගිහිල්ලා තහනම් නියෝගිකුත් ගත්තා අපිට විරුද්ධ අභියාචන අධිකරණේ. අන්තිමට තහනම් නියෝගයක් කැන්සල් කළා. මෙන්න දුන්න නඩු තීන්දුවේ මේ කොලේජ් ඔෆ් ඔන්කොලොජිස්ට් ගැන කියන කතාව. මේ මිනිස්චකාරු. It is strange that the learned counsel for the fourth respondent has been able to narrate a series of facts pertain to the issue under consideration as the fourth respondent has neither filed a statement of objection nor filed any affidavit. It is to be observed that even the assertion that the fourth respondent or the College of Oncologists by no means is seeking to promote the petitioner's drug Herceptin or encourage a monopoly for them has not been supported by any affidavit, and thus it is not difficult for this court to reject it totally. Similarly, all those factual positions narrated by the learned counsel for the fourth respondent must also be rejected as they clearly amount to either hearsay material or mere third party's opinions of a given set of facts. Such opinions should not have a place in these proceedings, as this court is not interested in the opinions of third parties about the issues that it ought to consider in a case before it. The entitlement of fourth respondent's counsel is only to represent his client and act in court to safeguard his client's interest. He should not be entitled to either attack or assist any other party's factual position or interest without first taking up a position in that regard in his pleading. Such a factual position has to be supported by an affidavit also. Further, this court cannot see any justification as to why the petitioners have made the president of the College of Oncologists a party to these proceedings in view of the statement by the learned counsel for the fourth respondent that it is not a party against whom relief has been sought and is not an aggrieved early. මොකද මේගොල්ලන්ග ගෙනාවේ ඒගොල්ලන්ටත් ඇවිල්ලා ඒගොල්ලන්ගේ පැත්තට කතා කරන්නට. මෙන්න මෙහෙමයි, මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. එහෙම නිසා අද මේ විදියට අපි මේව කරලා මේකේ දැන් මේ සියල්ල මැඩලගෙන තමයි නලින්ද මන්ත්‍රීතුමා ඔබතුමා වෛද්‍යවරයෙක් විදියට දන්නවා. මේව සියල්ල මැඩලගෙන තමයි මේවා අපිට අද කරන්නට තියෙන්නේ. හැම තැනකම දෝෂාරෝපණාගෙන. එතකොට මේ වගේ විතරක් නෙමෙයි. දැන් පිළිකාවට දීුණේ කීයද කියලා ආණ්ඩුව රුපියල් මිලියන 1.5යි. 115යි දීුණේ. ඊට පස්සේ ලැඩාට මොකද වෙන්නේ? ජේ ගෙව්වේ කොහමද? ඒ ගෙව්ව ක්‍රමය තමයි 5 plus bonus. ඇයි 280,000යි. එතකොට ගාණක් ඉතුරු වෙනවනේ. ඒකට 1 bonus. අපේ ජනාධිපතිතුමා එදා සෞඛ්‍ය ඇමතිවරයා විදියට ඉල්ලුව මේක 125 කරන්න කියලා. කරේ නෑ රුපියල් 7 වලින් ගණන් ඇදුවා. අද සියලුම පිළිකා රෝගීන්ට අපි දෙනවා ඒ ඖෂධය නොමිලේ මුළු ජීවිත කාලෙම. අද
කී දෙනෙක් දහස් ගාණක් ඉන්නවද පාවිච්චි කරලා කීයද? ලක්ෂ 450යි. ලක්ෂ 450යි දහස් ගාණක් ඉන්නවා. ඒකේ මොකද්ද කියන්නේ? මේ මිනිස්සු අද ජීවත් වෙනවා අපි නිසා. නැත්තම් මරුණ තැන් වල දැන් ලොකු ගස් බැල වෙලා ඉවරයි. අපි ආවේ නැත්තම්. ඒ අයිස්සක දුප්පත් මිනිස්සු මොනවද හිතුවේ? මේ 15 අයින් කරාට පස්සේ දුන්නේ වේදනානාශක විතරයි. එතකොට මේ අයිස්සක මිනිහා මැරෙන්නේ මොකද? මොකද්ද හිතාගෙන? අනේ මගේ කර්මය මගේ මට හැදුන පිළිකාව. නෑ ගරු මන්ත්‍රීවරුනි. මේ ඔක්කොම මැරුනේ පිළිකාවට වඩා සල්ලි නැතිකම හින්දා. දරිද්‍රතාවයේ බැරිකම හින්දා. සල්ලි දුන්නේ නෑ ආණ්ඩුව. අද අපි මේ ඔක්කොටම මේ සියල්ල අද මේ වෙනුවෙන් මේ රජයේ වියදම් කරනවා නව ගුණයක් පිළිකා ඖෂධ වලට විතරක් ගිය රජයට වඩා. ඒ විතරක් නෙවෙයි. ස්ටෙන්ට්ස් දුන්නා. ස්ටෙන්ට් එක නොමිලේ දුන්නා. දැන් මේක ගැන තවත් විශේෂඥ හෘද රෝග විශේෂඥවරු. ඒගොල්ලෝ දැන් මෙඩිකල් ඔඩිට්ස් දෙකක් කරලා තියෙනවා. එකක් තමයි එදා සහ අද. ඒකේ කරාම මොකද්ද? එදා 103යි ස්ටෙන්ට් දාලා තියෙන ආණ්ඩුවේ. 103. එතකොට 97කට මොකද උනේ? මේ රෝගියා යනවා 100ට එළියට එනවා. තමුන්නාතර මතකනේ කාඩියොලොජි එක ඉස්සරහ පිටකොටුවේ මාකට් එක වගේ. අද ගිහිල්ලා බලන්න එක මිනිහ බෑග් එකක් උස්සගෙන ඉන්නවද කියලා කවුරුවත් නැහැ. ඒ මිනිහට මිල කිව්වාම ස්ටෙන්ට් 3යි කියන්නේ මිලියනයි. එතකොට ඒ මිනිහට ඒ ගාණ කිව්වාම ඒ මිනිහට එතරම් සෙකන්ඩ් හાર્ට් ඇටැක් එකක් එනවා. එතකොට ඒ මිනිහා දන්නවා මට ජීවිතේට මේක හොඳ කරගන්න බෑ. හරේ පින්තූර එල්ලගෙන දරුවෝ මේ කවි කියනවා. හැමතැනකම තමන්ගේ තාත්තට මේක කරන්නයි කියලා. අද කොහොමද තත්ත්වය? අද ඒ සියල්ල ස්ටෙන්ඩ් දානවා. එදා 103යි තිබුණේ. එතකොට 97ක මොකද්ද අනාගතේ? 102ක් ඕන සෙකන්ඩ් හાર્ට් ඇටැක් එකේ එනවා. ඕපන් හાર્ට් සර්ජරි වලට යනවා. පපුව ඇරලා මේ හાર્ට් එක නවත්තලා වෙන්ටිලේටරේ දාලා පැය 6 මාසෙ ඔපරේෂන් එක මාස ගාණක් ගෙදර. මොකටද ස්ටෙන්ට් එක ගන්න සල්ලි නැති නිසා. ඉතුරු 195ට මොකද උනේ? මැරුණා. මැරුණා දුප්පත්කම නිසා. සල්ලි නැති හින්දා. අද බලන්න අද ඒ විතරක් නෙවෙයි අපි දුන්නා ටෙනක්ට ප්ලේස් ගෙනාව ලංකාවට. ගෙනාවද ගිය රජේ? නෑ. ටෙනක්ට ප්ලේස් එක ගෙනාවා. ආවා ওই කම්පැනිය. ගෙනාවා මං කාඩියොලොජිස්ලව. ගෙනල්ලා මං ඇහුවා කීයද ගාණ? 125,000යි. මං ගෝ ඒ ගණන් මාත් එක්ක කතා කරන්න එපා. ඉතුරු තමුන්නාසලගේ සමාගම් වාත් එක්ක ওই ගණන් කතා කරන්න ගෑවිලා දැන් මගේ ගානට තමුන්නාසලගේ සමාගම් බේත් විකුණනවා. තමුන්නාසල වෙන්නේත් ඒකයි. කරුණාකරලා මට සාධාරණ ගාණක් දෙන්න මම වයල්ස් 10,000ක් පළවෙනි ඕඩර් එක ගන්නවා. ඒ ටෙනක්ටර් ප්ලේස් එක ලෝකේ හොයාගත්තාට පස්සේ කාඩියොලොජිස්ලා මගෙන් ඉල්ලපු ඉල්ලීම. ඒගොල්ල කීප වටක් ඉල්ලුවා කලින් අමතරෙන් දුන්නේ නැහැ. එතකොට දෙන්නේ සල්ලි දෙන්නේ නැහැ කට්ටියට. එතකොට අපි ගෙනාවට ඉන්ටරෙස් දාදා. එයා ඇවිල්ලා කීයද ගාණ කිව්වේ? 125,000 දෙවෙනි වටේ කියන 55,000යි. 55,000. එතකොට 70,000ක් මට ලාභයි එක ඉන්ජෙක්ෂන් එකකින්. 70,000 ඒවා 10,000ක්. දැන් මේ වෙනකොට තුන් සැරයකට මං ගෙනල්ලා තියෙනවා 10,000 ඒවා. ගෙනල්ලා අද සියලුම රජයේ රෝහලවලට දෙනවා. මේක මොනවාද ප්‍රතිඵලය? මේක ප්‍රතිඵලය තමයි අද කාඩියොලොජිස්ලා කියනවා එදා 6 දෙනෙක් මෙඩිකල් ඔඩිට් එකේ තියෙන එදා 6 දෙනෙක් ආවම හાર્ට් ඇටැක් ඇදිලා රජයේ රෝහලවලට 5 දෙනෙක් මිය ගියා. 5 දෙනෙක් මිය ගියා. එක්කෙනෙක් බේරුණා. අද 6 දෙනෙක් ආවම එක්කෙනෙක් මිය යනවා. 4-5 දෙනෙක් බේරෙනවා ජීවිත.
ගරුතුමා ඔබතුමාට තව විනාඩි දෙකක්
කාලය. එතකොට ඒ විතරක් නෙමෙයි. දැන් මේ විදියට අද දැන් මම මේ කතාව කිව්වාම කල්මුනේ ඇක්සිඩන්ට් සර්විස් එකට මුල් ගාලා තියෙන වෙලාවේ කාඩියොලොජිස්ට් කල්මුනේ නැගිටලා කිව්වා ඔබතුමා ටෙනක්ට බේස් දුන්නට පස්සේ කාඩියක් ස්ටෙන්ට් එක නිකන් දුන්නට පස්සේ මතක තියාගන්න කල්මුනේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරපු කිසිම හෘද රෝගියෙක් අද වෙනතුරු මැරිලා නැහැ කියලා. මෙන්න මෙහෙම අපි ජීවිතේ බර. එතකොට මේක කවුද ප්‍රශංසා කරේ? අපේ රටේ වෛද්‍යවරුද නෑ. මේක ප්‍රශංසා කරේ බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එක. 2018 මාර්තු මාසේ එඩිටෝරියල් එක ලියනවා. මොනවද ලියන්නේ? ටැක්ලින් ඇකියුට් කොරොනරි සින්ඩ්‍රෝම් ඉන් ලෝ ඉන්කම් ඇන්ඩ් මිඩල් ඉන්කම් කන්ට්‍රීස්. ඒක ලියලා මේක කියනවා මේ මුළු එඩිටෝරියල් එකම අපි ගැන ලියන්නේ. ඒක කියනවා thus we should applaud the decision of Sri Lanka Ministry of Health taken after the survey to provide cardiac stents to hospitals with PCI facilities and to include troponin testing as a routine examination in a state sector hospital. Troponin can attend at a place. It is also laudable the recent introduction of state operated ambulance service in some parts of Sri Lanka, which could lead to the reduction of the total ischemic time with further reduction of STEMI in hospital mortality. Maybe the regular prasansa ganno etakota idimase api aksikaacha eda aksikaacha kiyeda kare aandwe. අද බලන්න ගියේ 21 වෙනිදා මං ගියේ මොකටද? මට ආරාධනා කරේ අක්ෂි රෝහලෙන්. අක්ෂිරෝහලෙන් ආරාධන කරේ ලක්ෂයක් අක්ෂිකාච ජනතාවට ලබා දීමේ උත්සවය. ලක්ෂයක්. එදා ලක්ෂයක් තිය 10000ක් දුන්නද? අක්ෂිකාච මේ රජේ රෝහල්වල නැහැ. එකක් දුන්නේ නැහැ. අද ලක්ෂයක් අපි දීලා ඒ අක්ෂිකාච වලින් අපි මේව කරා. එතකොට ඒ විතරක් නෙවෙයි. කන් ඇහෙන මිනිස්සු ඉන්නවා. අපි මම තීන්දුව කරා සියලුම දුප්පත් මිනිස්සුන්ට hearing aids නොමිලේ ලබා දෙන්න. අද මේ මිනිස්සු ඒ hearing aid එක අරගෙන ඒ වාර පරණ කාලේ තියෙන පොල් කෙලි කෑලි වගේ වනේ මයික්‍රෝ චිප්ස් තියෙන හොඳ මේවා ගෙනල්ලා අපි දෙන්නේ දුප්පත් මිනිස්සුන්ට අද කන් ඇහෙනවා. ඒ විතරක් නෙවෙයි. ඉපදීමෙන්ම බිහිරි දරුවෝ ඉපදුනා මේ රටේ. ඉපදීමෙන්ම මේ දරුවන්ට මොකද අනාගතය? සල්ලිකාර දරුවෝ ඔක්කොම සිංගප්පූරුවේ ගිහිල්ලා කොක්ලියර් ඉම්ප්ලාන්ට් කියන මයික්‍රෝ සර්ජරි එක කරලා ලංකාවට ආව කන් ඇහෙනවා. සියලුම දුප්පත් දරුවෝ මුළු ජීවිත කාලයම කොක්ලියර් ඉම්ප්ලාන්ට් සර්ජරි කරන්න බෑ. මොකද කොක්ලියර් ඉම්ප්ලාන්ට් එක විතරක් ලක්ෂ 36යි. එක ලෙඩාට. මම කිව්වා සියලුම දරුවන්ට ලක්ෂ 36යි කොක්ලියර් ඉම්ප්ලාන්ට්ස් ලබා දෙන්න. ඒ ලබා දුන්නා දැන්. මම ඔක්තෝබර් මාසේ මේ අර අර්බුදය එන්න ඉස්සෙල්ලා මං කතා කරලා ඒගොල්ලන්ගෙන් ගත්ත ස්ටැටිස්ටික්ස් කීයක් කළාද? කොක්ලියර් ඉම්ප්ලාන්ට්ස් ලංකාවේ කළා දිනු 877ක්. මේක ආරම්භ කිරීමේදී ඔවුන් කිව්වා ඔවුන්ගේ දැන් අත් පුහුණු නැහැ මේක කරන්න. මොකද එංගලන්තේ කරාට පස්සේ කරේ නැහැ ලංකාවේ කරන්න ඉඩක් දුන්නේ නැති හින්දා. 877ක් අද ඒ බීරි දරුවන්ගේ කන් ඇහෙනවාද දුප්පත් දරුවන්ගේ? ඒ විතරක් නෙවෙයි මේ රටේ කී දෙනෙක් රුධිරගත පිළිකා වලින් මිය ගියා දරුවෝ? ලියුකීමියා, ලිම්ෆෝමා, මයලෝමා, තැලසීමියා මේ වගේවා. ඔක්කොටම තියුනේ දුප්පත් දරුවෝ මිය ගියා. පොසත් දරුවෝ පිටරට ගිහිල්ලා ලක්ෂ 80ක් වියදම් කරලා ඇටමිදුළු බද්ධ කිරීම කරලා මෙහෙවිලා ජීවත් වුණා. දුප්පත් දරුවෝ හැමෝම අවුරුදු 20 වෙනකොට මිය ගියා. ඒ නිසා තමයි මම ආරම්භ කරේ ඇටල් මිදුළු බද්ධ කිරීම. ඒ මේ වෛද්‍යවරු ඉතාමත්ම බිය වුණා ඇටමිදුළු බද්ධ කිරීම ආරම්භ කරන්න. මොකද ශල්‍ය කර්මයේ නෙවෙයි තියෙන ප්‍රශ්නේ. පශ්චාත් ශල්‍ය කර්මයේදී ඔව් ආරක්ෂා කරන්න. සියලු පහසුකම් දුන්න අපේක්ෂා රෝහලේ ආරම්භ කරා. දැන් ඒ වෛද්‍යවරු එදා කණ්ඩායම ආව හම්බෙන්න ආව. මොකද ඒ කාමර දෙක කාමර හයක් කළා මේක පුල් කරන්න. මම ඇහුවා ඔයගොල්ලෝ කීයක් කරාද ඇටමිදුළු බද්ධ කිරීම? දැන්ට 52ක් බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා දිනවා. එක්කෙනෙක්වත් මිය ගිහිල්ලා නැහැ. මේකයි தত্ত্বය. දැන් අද ඒ ඇටමිදුළු බද්ධ කිරීම අපි දෙවෙනි එක ආරම්භ කරනවා LRH එකේ. ඒ තියෙන සර්ව. තුන්වෙනි එක මම හදනවා තැලසීමියා දරුවන්ට විශේෂයෙන්ම නුවර තට්ටු නවයක සංකීර්ණේ. මම මේ ගියේ සුමානේ ගිහිල්ලා බලාගෙන ආවා එකේ ප්‍රගතිය. එතකොට අපිට පුළුවන් ඒ හැම තැනකම කළා ඒ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න. ඒ විතරක් නෙවෙයි. මේ අපි අද අවයව බද්ධ ලංකාවේ කීයද තිබුණේ? මේ තිබුණේ කිඩ්නි විතරයි. කීයද වකුගඩු අඩු බද්ධ කරේ අවුරුද්දකට? අවුරුද්දකට 40යි මං එනකොට. අද කීයක් කරනවද? ගිය අවුරුද්දේ 400 ගණක් කරා. හාරසිය අද වකුගඩු බද්ධ කිරීම කියන සාමාන්‍ය ශල්‍ය කර්මයක්. අපි ආරම්භ කරා අක්මා බද්ධය. අද ජාතික රෝහලේ කරනවා, උතුරු කොළඹ කරනවා, අද මානුවර වල සියලු පහසුකම් දුන්නා අක්මා බද්ධ කිරීමට. දැන් 100 ගණක් අක්මා බද්ධ කරලා තියෙනවා. වෙනදා සිංගප්පූරුවේ මෙහා අක්මා බද්ධයක් කරේ නැහැ. කෝටි ගණක් වියදම් කරන්නට වුණා. අද ලංකාවේ කළ බොහොම සාර්ථකව අග්න්‍යාශය බද්ධ කරා. පටන් අරගත්ත කොහෙද? අනුරාධපුර රෝහලේ. දැන් දෙවෙනි එක පටන් අරගත්ත අපි මහනුවර රෝහලේ ද්විත්ව බද්ධ පටන් අරගත්තා. මේ අග්න්‍යාශයයි කුමකුවඩුවයි දෙකම එකට. ඒවත් සාර්ථකයි. අත් බද්ධ කරා පේරාදෙණියේ. පාද බද්ධ කරා අනුරාධපුරේ. ලෝකෙම පාද බද්ධ කළා දින 5 දෙනයි. 4 දෙනාම මැරිලා අපේ කෙනා විතරයි ජීවත් වෙන්නේ. අපි 1967 තමයි පළවෙනි හෘද බද්ධය කරේ දකුණු අප්‍රිකාවේ. අපිට අවුරුදු 50ක් යනකම් බැරි වුණා. 2017 අපි ආරම්භ කරා. වෙනම ඒකට ICU සොකම හදලා දුන්නා. හදලා දීලා පළවෙනි හෘද බද්ධය කරා. ඉතාමත් සාර්ථකයි. කාන්තාව අදත් අවුරුදු දෙකක් දැන් ජීවත් වෙනවා. එයාට ගෙදර දූවිල්ල තියෙනවායි කිව්වා. ඒකෙන්ද ඒ ගෙදරට යන්න බෑ කිව්වා. සජිත් ඇමතුමාට කතා කරලා ගෙයක් හරන් දුන්නා. ඊට පස්සේ කිව්වා ඒක ෆෑන් එක දාන්න බෑ දූවිල්ල ඇස්සේ. ඒසි දාන්න. මං ගෝ ඒසි දාන්න කියලා. අර දවස් 52 අර්බුදේ මට කතා කරලා කිව්වා ඩොක්ටර් අනිල් අභිවික්‍රම කාර්ය අත්තරසෙක් සර්ජන් මට කතා කරලා කිව්වා සර් අර ළමයාගේ බිල් ගෙවන්න බෑ කියනවා අමාත්‍යාංශය. මං කිව්වා මම ආපහු එනවා සෞඛ්‍ය ඇමති වෙලා එතකේ ඔය බිල මට එවන්න මම ගෙවන්න කියලා මං ගෙවුවා. කරලා අපි ආරක්ෂා කරයි ඒ කට්ටියව. ඒ විදිහට අපි දැන් තුන්වෙනි හෘද බද්ධයට දැන් අපි ලෑස්ති වෙනවා. එතකොට මම ගියේ සෙනසුරාදාත් මං ගියා මහනුවර රෝහලට මේ ටික බලාගෙන මොනිටර් කරගෙන එන්නේ විශේෂඥ වෛද්‍යවරුත් එක්ක කතා කරලා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ දැන් අපි ආරම්භ කරනවා ලංකාවේ පළවෙනි පෙනහළු බද්ධය. එකක් කරා ජපන් වෛද්‍යවරු ඇවිල්ලා අපේම දේශීය වෛද්‍යවරු එක්කව වෙලා පෙනහළු බද්ධය. එතකොට අපිට සියලුම අවයව බද්ධ කිරීම අපිට සාර්ථක කර ගන්න පුළුවන්. ඒ විදිහට අපි ඕතොපීඩික් ඉම්ප්ලාන්ට්ස් අද ඔක්කොම නිකන් දෙනවා. අද කිසිම කෙනෙක් සල්ලි එක්කව කරන්න ඕනේ නැහැ. ඒ ඉම්ප්ලාන්ට් එකේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගෙනල් දුන්නා මේ රෝහලට අපි බඩු ටික යවනවා. ඒ ඔක්කොම අද නොමිලේ.
එතකොට මේ අවතුමයි කාලය අවසන්.
ලේ පරීක්ෂණ නොමිලේ කරනවා. ඒවට අවශ්‍ය ඔටෝ ඇනලයිසස් ගෙනල්ලා දුන්න රුපියල් බිලියන 2.6ක් විඳන් කළාද සියලුම ලේ පරීක්ෂණ අපි මේකේ. එතකොට ඖෂධ හිඟයක් නැතුව කරා. නමුත් දින 52 මම අවුරුදු 3ක් කිසිම ඖෂධයක් හිඟ නැතුව රෝහල් පද්ධතිය පාලනය කරා. නමුත් දවස් 52 මේ කරා මම එදා ඒ පිළිබඳව සියලුම දීර්ඝ වාර්තා අපේ වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයාගේ මේවකට කරා. මම වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාට පොරොන්දු වුණ ඒ සියලුම ලිපි ලේඛන අද මේ හැන්සාඩ් ගත මේ සභාගත කරා. එදා හැමෝටම කියවන්න මේ අර්බුදයට MSD ඩිරෙක්ටර් ජෙනරල් උයි SPC එකයි මට එවලා තිබුණ සියලුම ඒකේ වාර්තා ටික. ඒ ටික ඒ වගේම මම දැන්
අදන්නේ
මේ පුද්ගලික රෝහල් වල ගාස්තු නියාමනය කරන්න. මේක තමයි අනිත් මංකොල්ලය. දැන් මට ඒකට එව්වා විශේෂඥ වෛද්‍යවරුන්ව සාකච්ඡා කරලා සති දෙකක් ඉල්ලුවා. සති දෙක තුල මට නඩු බැවරුවා. දැන් නීතිපති කියනවා නඩුව ඉවරනකම් ඉන්න. නමුත් මට තහනම් නියෝගයක් නැහැ. මම වැඩි කාලයක් බලාගෙන හිටියොත් මං ඒ නීති ක්‍රියාත්මක කරනවා මේගොල්ලන්ට විරුද්ධව. එම නිසා මම තව තියෙනවා සෑහෙන්න මට කතා කරන්නට. අපේ නියෝජ්‍ය ඇමතිතුමා විනාඩි 5ක් දෙනවා. හොඳේ. එතකොට ඒ විතරක් නෙවෙයි. අපි රෝහල් සංවර්ධනය කිරීම. දැන් බලන්න මම එනකොට තිබුණේ කීයද ඇක්සිඩන්ට් සර්විස් 1991 ජයජයවර්ධන මහත්මයාට ලැබුණු ප්‍රදානය. මේ නෙදර්ලන්තයෙන් ලැබුණු ප්‍රදාන එක ඇක්සිඩන්ට් සර්විස් එක. අද කීයක් තියෙනවද? අද 28ක්. එක්ක හදලා තියෙනවා එක්ක හදමින් තියෙනවා. 28ක්. එදා තිබුණේ කීයද ළමා රෝහල්? එක ළමා රෝහල LRH එක සුද්ධෝ හදපු. පර සුද්ධයි කිව්වට සුද්ධෝ හදපු LRH එක. අද කීයක් තියෙනවද? අද 12ක් තියෙනවා. අද 12ක් අපි එක්ක හදලා ඉවරයි එක්ක හදනවා. එතකොට මාතෘ රෝහල් මොනවා තියුනේ? DMH එකයි මේ කාසල් ස්ට්‍රීට් එකයි. ඒකත් සුද්ධගේ කාලේ හදපු ඒවා. ඒ දෙක විතරයි තියුනේ. අද 12ක් තිබෙනවා. එතකොට පිළිකා රෝහල් කීයක් තියුනේ? එකයි තියුනේ. මාර්ගම අද 6ක් තියෙනවා. ලංකාව වටේ පිළිකා රෝහල් අපි හදාගෙන යනවා. සමහර ඒවා විවෘත කරලා තියෙනවා. මේ විදිහට අපි ඒ හැම එකක්ම අපි සංවර්ධනය කරා. ඒ විතරක් නෙවෙයි අපි රෝහල් සංවර්ධනය කිරීම සඳහා විදේශ ව්‍යාපෘති අපි ගෙනාවා. භාණ්ඩාගාරයේ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි වැඩිම විදේශ ආයෝජන ගෙනල්ලා තියෙන්නේ. ඒකට අපි රුපියල් බිලියන 450ක විදේශ ආයෝජන අද ගෙනල්ලා රෝහල් පද්ධතිය හදාගෙන යනවා. සා නවීන උපකරණ ගේනවා. ඒක දේශීය අරමුදල් වලින් තව බිලියන 100ක් අපිට ලබා දෙන මේ අවුරුදු 4 අපි වියදම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තමුන්නාසර කියන්න ඕනේ අපි මේවා හදනවා වගේම ඉතාමත්ම නවීන උපකරණ. අද බලන්න ඩිජිටල් MRI එකක් තියෙන අපේ රජයේ රෝහලේ විතරයි. ජාතික රෝහලේ ඇක්සිඩන්ට් සර්විස් එකේ. පුද්ගලික අංශයවත් නැහැ. ඒ 3D එකෝ කාඩියෝග්‍රෑම් එකක් තියෙන්නේ අපේ රෝහල් පද්ධතිය විතරයි. මේ පුද්ගලික රෝහල් වලවත් නැහැ. ඒ වෛද්‍යවරු අපෙන් ඉල්ලපු විශේෂිත ඒවා අපි ගෙනලා දුන්නා ඒ අයට ඒ වැඩ කටයුතු කරගෙන යන්නට. ඒ වගේම අපි තව ටික දවසකින් අපි මේ e-health card එක හදනවා. ඒකෙන් අපි මිලියන 21ටම දෙනවා e-health card එකක්. එතකොට ලෙඩා සීසුන් වල ගියත් ශාසනික ඉතිහාසය
ECP එකක් කියන්නේ. ECP එකක් කියන්නේ.
මොකක්?
ECP machine
එක. මේ වගේ. එතකොට ඒ e-health card එක දෙක පරිගණකගත කිරීම කරනවා. අපි හොරණ රෝහලෙන් පටන් අරගත්තේ. මේ ළඟදී මගේ මිතුරෙක් කියනවා එයා හොරණ රෝහලට ගිහිල්ලා ගියාම විනාඩි 13න් එයා බෙහෙතුත් අරගෙන ආවා. අතේ කොරගල්ලක් නැහැ, තුන්ඩුවක් ලිව්වේ නැහැ, සියලු මේවා පරිගණකතේ. දැන් මම MRI එක ගෙනාවාම ඩිජිටල් කොච්චර ලාභයක්ද? ඉස්සෙල් රෝගියෙක් විනාඩි 57ක් ඉන්නවා. මේකේ ස්කෑන් රිපෝට් එක අරගෙන විශේෂඥ වෛද්‍යවරයා ගාවට යන්නේ. අද විනාඩි 3යි. ඒ විතරක් නෙමෙයි මට තියෙන ලාභය. එක ස්කෑන් එකකට මම වියදම් කරා රුපියල්
2500.
අද 100ක් කරා නම්
අවසාන විනාඩියක් තව විනාඩියක් තියෙනවා ඔබතුමාට.
එතකොට ඒ විදිහට ඒ ඩිජිටල් උපකරණ සහ අපි දැන් ආරම්භ කළ තියෙනවා බෙල්ජියම් ව්‍යාපෘතියක් එක්ක සියලුම ඇනලොග් උපකරණ සියලුම ඩිජිටල් බවට පත් කරන්න X-ray ඇතුළු අනිත් එක. එතකොට අපිට මේ පරිගණක හරහාම මේ සියලු මිල මුදල් වලින් තොරව අපිට මේ වැඩ කොටස කරත හැකි. ඒ වගේම අපේ දැක්ක ලෝකයේ අලුත්ම වෛද්‍ය විද්‍යාව හොයාගත්තා. මේ හිපොක්‍රටිස්ගේ ඉඳලා ඔබතුමා මම මේ වෛද්‍ය තුසිතලා ඔක්කොම ඉගෙන ගත්ත වෛද්‍ය විද්‍යාව තව නොබෝ කලකින් අවසන් වෙනවා. ඒ මොකද අපි ඔක්කොම ප්‍රතිකාර කරේ මොනවාද? රෝග ලක්ෂණ වල සහ ශාසනික ඉතිහාසය අහලා. අද අලුත් වෛද්‍ය විද්‍යාව මොලෙකියුලර් මෙඩිසින් කියනවා, ජිනොමික්ස් කියනවා, පර්සනලයිස්ඩ් මෙඩිසින්. මේක අර අපේ ආයුර්වේදේ වගේ. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ පුද්ගලයාට ප්‍රතිකාර කරන්නේ. අපි ගියා කණ්ඩායමක්ම හූස්ටන් ඊළඟ බේලස් විශ්වවිද්‍යාලයේ රයිස් විශ්වවිද්‍යාලයේ එම්.ඩී. ඇන්ඩර්සන් තුරත් එක්කම කළා. අපේම විශේෂඥවරු එතන හිටියේ 34 දිනක් අපිට සංවිධානය කළ දුන්නා. අපි ඉගෙන ගත්තා. ඒකේ තියෙන මොකක්ද? ඒගොල්ලෝ ප්‍රතිකාර කරන්නේ DNA එකට. ඒගොල්ලෝ රෝග ලක්ෂණ මොනවත් නැහැ. DNA එකේ ක්‍රියාකාරීත්වය නවත්වනවා, නැවතු වැඩි රෝගේ නවතිනවා. මේක තමයි හෙට දවසේ වෛද්‍ය විද්‍යාව. ඒ නිසා එක එක්කෙනාට මාත්‍රාව වෙනස්, එක එක්කෙනාට ප්‍රතිකාරය වෙනස්. මේ අලුත් වෛද්‍ය ක්‍රම එනවා. දැන් මේ පිළිබඳව කයිරුඩා කියන පළවෙනි පිළික ඖෂධය ජෝන් හොප්කින්ස් හොවරේ දැන් අත්දැක බලලා ඉතා සාර්ථකව කරනවා. මේක තමයි හෙට. ඒ නිසා අපි ලෑස්ති වෙන්න ඕනේ. මම ලංකාවට එනකොට මං හිතුවේ කවුරුවක්වත් මේක දන්නේ නැහැ කියලා. මම ඉදිරිපත් කරාම මම දැක්කා 11 දෙනෙක් හිටියා MSc කරපු කට්ටිය මොළකෙළුවේ මෙඩිසින් වලින්. දෙන්නේ රට ගිහිල්ලා දෙන්නේ කාගේ අතක් නැහැ. 7 දෙනෙක් ඉතුරු වුණා. ඒ කට්ටියත් එක්ක අපි හදුවාද මේ වෛද්‍ය පරිපාලකයන් සංගමයත් එක්කව කරලා සම්පූර්ණ වෙනම යුනිට් එකක් කළා. අද මේක ඉදිරියට දියුණු කිරීම සඳහා තියෙනවා. එම නිසා අද අපිට මේ රටේ ඒ තරම් අපිට ප්‍රශංසාවට නැති වුණත් අපිට මුළු ලෝකේ පුරා අපිට ප්‍රශංසා කරා. මේ සියන සියලුම ජාත්‍යන්තර සංවිධාන ඒ විතරක් නෙවෙයි, ග්‍රාෂා මෙෂෙල් වැනි නෙල්සන් මැන්ඩිලාගේ නෝනා කිව්ව ලංකාවෙන් ඉගෙන ගන්න කිව්වා. ද ග්ලෑරින් එක්සැම්පල් ඉස් ශ්‍රී ලංකා ෆෝ ෆ්‍රී හෙල්ත් යුනිවර්සල් හෙල්ත් කවරේජ් ලංකාවෙන් ඉගෙන ගන්න කිව්වා. බිල් ගේට්ස් කිව්වේ ලංකාවේ ආශ්චර්යයක් මට අතට අත දෙනකන් කිව්වේ you have done a great service in your country කියලා. එහෙමයි අපිට ඒගොල්ලෝ කියන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි
කොමන්වෙල්ත්
සෙක්‍රටරි මේ සියලුම කට්ටිය අපිට සම්පූර්ණ ප්‍රශංසාව මිගුත් කළ තියෙනවා. මේ රට මේ අලුතෙන් ලෝකයට ඉදිරිපත් කළ තියෙන මේ වැඩපිළිවෙල. එම නිසා මම මේ පිළිබඳව මෙතෙක් මට සහාය දුන්න කැබිනට් මණ්ඩලයේදී විශේෂයෙන්ම මේ පිළිබඳව හැම යෝජනාවක් ගෙනාවම මට සහාය දුන්න මගේ ජනාධිපතිතුමාටත් විශේෂයෙන්ම අගමැතිතුමාටත් මුදල් ඇමති ඇතුළු කැබිනට් මණ්ඩලයේ සියලුම කට්ටියටත් අපගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරු සහ අධ්‍යක්ෂකවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සියලු දෙනාටත් ආයුර්වේද කොමසාරිස්තුමා ලේකම්වරු ඇතුළු ඒ සියලු දෙනාටත් සංස්ථාවල ඒ අයගේ සභාපති විධායක අධ්‍යක්ෂක ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මට සහයෝගය දුන්න නොදුන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් මම නිශ්ශබ්දවෙනවා. මට ආයුර්වේද ගැන කතා කරන්න වෙලා තිබුණා.
බොහොම ස්තුති ගරු ඇමතිතුමා. Next, Honorable Dr. Siva Mohan, you have 11 minutes.
Honorable Member, first I want to bring you a notice regarding the shortage of the medical officers in the Northern Province. Presently in 2019, 84 medical officers are working in the Mullathivu district, even though approved cadre is 130. Then vacancy for the medical officers in Mullathivu district is 46. If we go through the Northern Province, total of 224 vacancies are presently available for the medical officers, even though the approved cadre is 862 in Northern Province. There are 27 hospitals are idling without a single medical officers in the Northern Province. In Jaffna district, 10 hospitals are idling without the medical officers. Kilnachi 3, Mannar 8. Mullathivu, there are four numbers of hospitals are idling without the medical, even single medical officers. Primary medical, such as primary medical care unit Tervipuram, divisional hospital Natangandar, divisional hospital Tonukkai. You have taken some steps to appoint some MOs to two of the hospitals. I am happy to take that step. Even though you have taken the action, those medical officers are vanished without reporting there, because there are no any facilities in the, they are telling they don't have enough facilities in the hospitals. District General Hospital Vavuniya is the major functioning hospital in the Vanni region. Patients who those need specialized services from Mullathivu district, Mannar district, Kalnaji district and border villages of Anuradhapura districts are getting admission to the district general hospital Vavuniya. My expectation from Honorable Minister, please take and steadily action to appoint permanent ward certified consultants to the district general hospital Vavuniya. Your administration in health ministry is trying to keep our district general hospital as a model of trainee hospital. They are reluctant to appoint the permanent consultants there. Similar shortages for consultants are noted in other Vanni district hospitals also. No any eye surgeons are appointed to the district general hospital Vavuniya for a long period. Poor peoples, older peoples in my constituent are greatly suffering for eye care services. My humbly request to Minister, please take an urgent action to appoint permanent eye surgeon to the District General Hospital, Vavuniya, other than appointing temporary doctors or temporary consultants. Similar to eye surgeons, there are shortages for visiting physicians, visiting surgeons in the Vanni region hospitals, mainly in Vavuniya Hospital also. Other thing, there are lot of administrative sectors are affected in the Vanni region or Northern Province also. Even though postgraduate studies with the view of strengthening administrative services are conducted in your health ministry, I am happy. As a Minister of Health, you have failed to strengthen the health administrative services. More than that is the thing. More than 300 medical officers are completed postgraduate studies. I got to know there are 300 medical officers completed postgraduate studies of MD, MSc administration. But I don't know what is happening for them. I heard that all those senior medical officers completed MD, MSc administrations are hanging around the country without proper appointment according to the norm. Yeah, thank you very much. You are telling that you have...
So the deputy, the senior administrative grade, when I came, there were 73 vacancies with acting post. So I regularized that. It took a long time with the Public Service Commission, right? So then, now I took the other matter about 230 people, the deputy administrative grade. That also now, it took a long time with the PSC. I had to struggle with the PSC. And those people, along with these people, now I think they will be appointed in another week's time.
I will bring you a notice. Please note it. Mulathiwu district, no any qualified administrators are appointed up to now. Regional Director of Health Services, District General Hospital, Mulathiwu. Medical Superintendent, District General Hospital, Mulathiwu. Base Hospital, Mallavi. Base Hospital, Pudukudirpu. Base Hospital, Mangalam. All those hospitals are idling without any deputy administrative even. My problem is more than 5 years, one of the junior medical officers is covering up the Regional Director of Health Services, Mulathiwu District. She didn't complete the Medical Officer of Health training also, even. Senior medical officers, how can they work in the district under the junior person? You are express, you have appointed, but these Mulathiwu District, no any work. Please take my humbly request. Please, you take an urgent action to appoint. There are a lot of people are idling. 300, more than 300 doctors are completed their deputy administrative grades. But only vacancies are some. In Muladivi, these vacancies are there. But you haven't failed to do, not you, your administration failed to do that. That is our problem. Then, other thing, I want to bring you a recently. One thing. There are unsatisfied attempts against medical graduates who have completed their pre-medicines and medical graduations at Sri Lanka Medical Council recognized foreign universities. There's recently this is happening. After so far, for my knowledge, there are 83 medical students who have completed their final exam, written and theory, in Sri Lanka, according to the instruction given by the Sri Lanka Medical Council. But they are waiting for the viva, only oral exam. But Sri Lanka Medical Council is not come forward to hold this viva exam to those students after the placement of objection to DGHS by the GMOA. It is very unfair and unsatisfied action type of activities. These type of activities cannot be tolerated. As a minister, I think you have authority. You are the government. You are the highly authorized person for the health. Then,
Honorable Doctor, you have only 2 minutes more.
There are balance four, five oh. minutes?
No, that is altogether, yes, with that.
Ah, right, okay. I will complete that. There is a GMOA written a letter to DGHS. That's why the Sri Lanka Medical Council objected. Even though there is a notice appeared in the Daily Mirror, Daily News, 22nd March, Langadiva, 23rd March, 2010. They have, Sri Lanka Medical Council instructed those students after this date only, October, June, 1st of June, 2010, they instructed not to get foreign studies without A-level studies. In the foreign universities, here, there are certificates. They have completed pre-medicine. They have completed pre-medicine. In this pre-medicine, physics, chemistry, biology, all those subjects that they are doing there. After completion of pre-medicine only, they are allowed to work, allowed to follow the medical studies, balance 6 years. But this is very, very unfair. These type of activities, immediately you will have to stop it. Because you are the higher authority. If you think these GMOAs can do whatever they want, please hand over the health ministry to the GMOA. You leave it. Then they will function the government. As a minister, you will have to take a stern action. Without giving obstacle, these 83 students now, another 200 students are pending. All those parents complaining. All those parents spend a lot of money. They send their children abroad for the studies because we don't have any private medical college in this Sri Lanka. That's why they are sending the students there. But in the Southeast Asia, all over the world, private medical colleges are there. That is up to you. But these students are completed their studies. They passed their theory and practical exams. In viva, if you give an obstacle like that, this is very unfair. That's why please take urgent action to regarding this. I have a letter I am submitting here for the table.
Thank you. Vilangada Garu Amathithumiya, Chandrani Bandara Amathithumiya.
Stuti Dharmanthumiyani. අද දවසේ විශේෂයෙන්ම අමාත්‍යාංශ දෙකක් කටයුතු සාකච්ඡා වන අවස්ථාවේදී විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් විශේෂ භාර අමාත්‍යවරු විදිහට මාගේ කාන්තාහලමා කටයුතු වියලි කලාපීය සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳවත් සාකච්ඡා වන මේ අවස්ථාවේදී මුලින්ම විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශය 2018 වර්ෂයේදී කාර්ය සාධනය පිළිබඳව එහි විශේෂයෙන්ම ප්‍රගතිය පිළිබඳවත් වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ 2018 වර්ෂයේදී ප්‍රගතිය බලනකොට පෝෂණ දීමනා වැඩසටහනත් සමග 94%කට වැඩි ප්‍රගතියක් අපි ලබාගෙන තියෙනවා. ඒ වගේම ළමා හා කාන්තා යන සංවර්ධන ශ්‍රේෂ්ඨ දෙකේම නියෝජනය වන පරිදි ජාතික මට්ටමේදී, දිස්ත්‍රික් මට්ටමේදී, විශේෂයෙන්ම ප්‍රාදේශීය ග්‍රාමීය මට්ටමේදී අපේ කාර්ය මණ්ඩලය යොදවලා ඉතාමත් මහත් පරිශ්‍රමයකින් යුතුව අපි විශේෂ ප්‍රගතියක් මේ වෙනකොට ලබාගෙන තියෙනවා. ළමා කාන්තා යන සංවර්ධන ශ්‍රේෂ්ඨයන්ට අදාළව අපේ රටේ ප්‍රමුඛතාවයන් හා ජාතික ජාත්‍යන්තර වශයෙන් අපි බැඳී සිටින ප්‍රතිපත්ති හා සම්මුතියට අනුකූල වන පරිදි අපි වැඩසටහන් විශාල ප්‍රමාණයක් දියත් කරලා තියෙනවා. ඒ අනුව ජාතික කාන්තා ප්‍රඥප්තිය, කල්පවත්නා සංවර්ධන ඉලක්ක, SDGs, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් හිංසනයන් සම්බන්ධව ක්‍රියා කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම, සිඩෝ නිර්දේශයන්, 2018 වර්ෂයේ විශේෂයෙන්ම අයවැය යෝජනා, එවැගේම ගෘහස්ථ හිංසන වැළැක්වීමේ පනත, ජාතික මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාකාරී සැලැස්ම, ළමා ප්‍රඥප්තිය, ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ ආයතන හා අනිකුත් ප්‍රතිපත්ති, ජාතික ළමා ක්‍රියාකාරී සැලැස්ම, මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන්, මුල් ළමාවිය සංවර්ධන විශේෂ ව්‍යාපෘති වගේම ජනාධිපති කාර්යාලය මගින් විශේෂයෙන්ම මෙහෙවන දරුවන් සුරැකීමේ වැඩසටහන යන මූලික බැඳීම් වලට අදාළව වැඩසටහන් ව්‍යාපෘතීන් රැසක් මේ වෙනකොට අපිට ක්‍රියාත්මක කරන්න හැකි වෙලා තියෙනවා. ළමා ශ්‍රේෂ්ත්‍රය ගත්තාම අපි දන්නවා මවක් ගැබිනි කාලයේ සිට දරුවාට වයස අවුරුදු 18 වනතුරු අප අමාත්‍යාංශයේ වැඩසටහන් හරහා විවිධාකාර ප්‍රතිලාභ ඔවුන්ට අපි ලබා දෙනවා. ඒ වගේම ඒ තුලින් අප බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අනාගතය බාරගන්නින්න දරු පරපුර පූර්ණ සංවර්ධනයෙන් යුතු තෘප්තිමත් ඵලදායී වැඩිහිටියන් පිරිසක් බවට පත් කිරීමයි ඒ රටේ සංවර්ධනයේ ශක්තිමත් පදනමක් බවට පත් වෙනවා. අපේ රටේ තවමත් ප්‍රධානම ගැටලුවක් පවතින්නේ ළදරුවන් හා මව්වරුන්ගේ පෝෂණය. ඒ නිසා මෙය වැඩිදියුණු කිරීම වෙනුවෙන් මේ වෙනකොට අපි ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් විශේෂයෙන්ම පෝෂණ ආහාරය ලබා දීමේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. රුපියල් 20,000ක දීමනාවක් මෛත්‍රී ඉතිහාසයේ පළවෙනි වතාවකට තමයි රජයක් තුලින් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපේ ළමා ලේකම් කාර්යාලය හරහා මේ වෙනකොට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අවුරුද්දකට 106කට වගේ ප්‍රමාණයකට මේ ප්‍රතිලාභය ලැබෙනවා. ඒ වගේම අමාත්‍යාංශයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනි ලෝක බැංකු ණය ආධාරය යටතේ ළමා සංවර්ධන ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට විශේෂයෙන්ම වතුකරය ඇතුළු දිවෙන පුරාම තියෙන තෝරාගත් පෙරපාසල් වල පහසුකම් සංවර්ධනය කිරීම, භෞතික සම්පත් වැඩි දියුණුව හා ගුරුවරුන් පුහුණු කිරීම, ළමාවිය සංවර්ධනයට අදාළ දත්ත පද්ධතියක් විශේෂයෙන්ම අපි ස්ථාපිත කරලා තියෙනවා. මෙතෙක් එවැනි දත්ත පද්ධතියක් තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට අපි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධව අපේ අමාත්‍යාංශය මේ දත්ත පද්ධතිය ස්ථාපිත කරලා තියෙනවා. මේ වෙනකොට සියලුම ඒ අවශ්‍ය කරුණු කාරණා අවශ්‍ය අවස්ථාවලට ලබා ගැනීමට ඒ හරහා පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ වෙනකොට අපි පෙරපාසල් හා දිවාසරුකම් මධ්‍යස්ථාන මේ වෙනකොට 1500කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට අපි ආරම්භ කරලා සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ වසරේදී අපි පහුගිය 2018 වසරේදී මුළු වියදම අපි රුපියල් මිලියන 767ක් අපි මේ වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මන්ත්‍රීමේනි පෞද්ගලික අංශයේ දායකත්වය ඇතුව අපි දිවාසරුකම් මධ්‍යස්ථාන අලුතින් පිහිටවන්න මේ වෙනකොට පිහිටවන්නත්, ඒ වගේම ඒ තියෙන ඒවා වැඩි දියුණු කරන්නත් වැඩසටහන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ යටතේ දිවාසරුකම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට NVQ 4-5-6 මට්ටමේ පාඨමාලා හඳුන්වා දීමට අපි කටයුතු කරගෙන යනවා අමාත්‍යාංශය හරහා. ඒ වගේම සහනදායි පොලී ක්‍රමයට අලුත් ගොඩනැගිලි සකස් කිරීමටත්, ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ඉතාම අඩු පොලියකට මේ වැඩසටහන් ආරම්භ කරන්න, පෞද්ගලික අංශයටත් ඒ අවශ්‍ය පහසුකම් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව ඉතාමත් ගුණාත්මක මට්ටමකට ඒ කටයුතු කරන්නත් ඒ ප්‍රමිතීන් වලට යටත්ව අපේ අමාත්‍යාංශයේ ප්‍රමිතීන් වලට යටත්ව ඒ වැඩසටහන් ආරම්භ කරන්නත් මේ වෙනකොට අපි කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ළමුන් අපයෝජන වලට ගොදුරු වීම වළක්වා ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශාල මෙහෙවරක් මේ වෙනකොට අපි ඉටු කරලා තියෙනවා. ඒ වගේම 19-29 හරහා ඒ දුරකථන ළමා උපකාරක දුරකථන සේවාව මගින් විශේෂයෙන්ම හිංසනයට අපයෝජනයට ලක්වෙන දරුවන් වෙනුවෙන් මැදිහත් වෙලා ඒ දරුවන්ට අවශ්‍ය ඒ සහයෝගය ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් නීතිමය පැත්තෙන් උනත් ඒ අවශ්‍ය සහාය ලබා දෙන්නත් මේ උපකාරක සේවාව පැය 24 පුරාම මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රජාවගේ පූර්ණ සහභාගිත්වයෙන් ළමා ශිස්ත්‍රයේ සියලුම අංශවල සහභාගිත්වයෙන් ළමා අපයෝජන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපි තවත් ආරම්භ කරලා තියෙනවා. ජනපෞරල නමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේක ආරම්භ කරා. අනිකුත් දිස්ත්‍රික්ක 24ෙත් මේක ආරම්භ කරන්න සියලු කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම කාන්තාවන් සමාජ හා ආර්ථික වශයෙන් සවිබල ගන්ව ඔවුන් සුරක්ෂිත හා ඵලදායි පිරිසක් බවට පත් කිරීමට අපි උපරිම උත්සාහය අරගෙන තියෙනවා. සෑම ආකාරයකින්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා ශක්තිමත් කරන්නත් අපි මේ වෙනකොට ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කාන්තාවන්ගේ රැකියා අවස්ථා වැඩි කිරීම හා ආදායම් වර්ධනය සඳහා ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය හරහා ප්‍රධාන වශයෙන් වැඩසටහන් මේ වෙනකොටත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ස්වයං රැකියා හා ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ව්‍යවසායකත්වය සංවර්ධනය හා අලවි ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම වෘත්තිය පුහුණු වැඩසටහන් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම නුපුහුණු ශ්‍රමිකයන් වශයෙන් කාන්තාවන් විදේශගත වීම අධෛර්යමත් කිරීම සඳහාත් ඔවුන්ගේ විදේශගත වීම නිසා ඇතිවන සමාජීය ගැටලු වලට විකල්ප විසඳුම් වශයෙන් විදේශගත වීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන් කාන්තාවන් සඳහා වෘත්තිය පුහුණු වැඩසටහන් සඳහා ආදායම් උත්පාදන වැඩසටහන් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඒ කාන්තාවන් ඒ රට යන එක වළක්වා ගැනීමට. ඒ වගේම මගේ අදහසක් තියෙනවා ඉදිරියේදී අපේ විශේෂයෙන්ම අපේ නිවාසවල වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් මීට වැඩිය නීති රාමුවක් ඇතුළට ඒ අයවත් ගෙනල්ලා පිළිගැනීමත් ඇතුව ඒ කටයුතු කරන්න පුළුවන් වන ආකාරයේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුවත් අපිට පිටරට යන කාන්තාවන් අවම කර ගැනීමට හැකි වෙයි කියන මම විශ්වාස කරනවා. ඒ වගේම ත්‍රී රෝද රථ පැදවීමේ පුහුණුව අපි මේ වෙනකොට ලබා දෙනවා. ඒ වගේම සහනදායී ක්‍රමයට ඒ ත්‍රී රෝද ලබා ගන්නත් ඒ වගේම පෞද්ගලික අංශයත් එක්ක අපි එකතු වෙලා විශේෂයෙන් මේ ත්‍රී රෝද රථ අලුත් වැඩියා කිරීමේ පුහුණුව ඒ අනුව ඒ වැඩසටහන් ගණනාවක් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. ඒකත් ස්වන් රැකියාවක් හැටියට මේ වෙනකොට ඉතාම සාර්ථකව අපේ දිස්ත්‍රික්ක ගණනාවකට මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම ධර්මාන්තතුමියනි කාන්තාවන් සඳහා වන ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීමට අපිට හැකි වුණා. ඒ වගේම මේ තුරින් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අනන්‍යතාවයේ ආරක්ෂාව වන අයුරින් පවුලට හා රටට ඵලදායී වූ සයිබල් ගැන්වූ කාන්තාවන් බිහි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ලෝකයේ බොහොමයක් රටවල මෙන්ම අපේ රටේ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය හා අයිතිවාසිකම් කඩවීම් බහුලයි. ඒ නිසා ඒවා අවම කරන්නත් හිංසනයට ගොදුරුවන්ට සහන හා අනිකුත් සේවා සපයන්නන්ට විශේෂ උත්සාහයක් ගෙන තිබෙනවා. කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසන වගේම අනිකුත් ප්‍රශ්නවලදී විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙනුත් 19:38 කාන්තාව උපකාරක දුරකථන සේවාව මේ වෙනකොට ශක්තිමත්ව අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට පැය 12ක විතර කාලයක විතරයි සීමා වෙලා තියෙන්නේ. ඉදිරියේදී මේක පැය 24ක් දක්වා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියලු කටයුතු අපි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පදනම් කරගත් හිංසනය වැළැක්වීමට විශේෂයෙන්ම වැළැක්වීමට ප්‍රධාන තේමාවන් 9ක් ඔස්සේ පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර අනිකුත් අමාත්‍යාංශ හා ඒකාබද්ධව ක්‍රියාවට නංවලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම වැන්දබොහා ගෘහමූලික කාන්තාවන් සයිබල ගැන්වීමට සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති පාර්ශ්ව ආයතන හා එක්ව සාකච්ඡා කර කෙටුම්පත් කර අපි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. එම කාන්තාවන් සවිබල් ගැන්වීම සඳහා ජාතික සැලැස්මක්ද අපි මේ වෙනකොට පිළියෙල කරලා 2018 වසරේදී ඒක පිළියෙල කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි 2019 වසරේදී මට විශේෂයෙන්ම මේ වර්ෂය තුල තවත් විෂයක් එකතු කරලා තියෙනවා වියලි කලාපීය සංවර්ධනය විෂය. ඒ තුලින් මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා වියලි කලාප ජනතාවගේ ජීවනය හා සමාජ තත්ත්වය නව ශේත්‍ර ඔස්සේ ගිහිල්ලා ඒ අයගේ තත්ත්වය වැඩි දියුණු කරලා විශේෂයෙන්ම ග්‍රාමීය අර්ථල හා පොදු සේවා පහසුකම් දියුණු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මූලිකවම ඒ මූලික ආරම්භය වෙනුවෙන් මේ වෙනකොට අපිට මුදල් වෙන් කරලා තියෙනවා. ඉදිරියේදී කරගෙන යන වැඩ කොටස් වලටත් මුදල් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙන් අපි මේක මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි මගේ අමාත්‍යංශය කරන වැඩ පිළිබඳව අපි විශාල වැඩ ප්‍රමාණයක් මේ වෙනකොට ආරම්භ කරලා තිබුණත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ලැබෙන ප්‍රචාරය අඩුයි. මොකද අපි දන්නවා විශාල ඉඳිකිරීම ඇතුළු භෞතික සංවර්ධනයක් ව්‍යාප්තියක් නොකරන නිසා අපි ක්‍රියාත්මක කරන බොහෝ දේවල් බොහෝ දුරට මානව සම්පත් සංවර්ධනය කිරීමේ හා දියුණු කිරීමේ වැඩ කටයුතු අපි කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව මාධ්‍ය ආවරණය අපේ අමාත්‍යාංශයට ලැබෙනවා අඩුයි. ඒ නිසා කාන්තාවන් හා ළමුන් කියන්නේ රටේ අනාගතය ගොඩනගන වැදගත්ම පාර්ශවයක්. ලෝකයේ ප්‍රකට කියමනක් තියෙනවා, මේ ලොව නිර්මාණය වෙලා තියෙන්නේ මවගේ කිරිවරණුයි හිරුවෙලුයිනුයි කියලා. ඉතින් එහෙමනම් එවැනි ශක්තිමත් පාර්ශවයක් මේ ලෝකෙට දරුවෝ බිහි කරන්නේ කාන්තාව. එහෙමනම් මේ දෙගොල්ලට මං හිතන්නේ මීට වැඩිය මාධ්‍ය මැදිහත් වීමක් දීලා මේ අපි කරන වැඩපිළිවෙල සම්බන්ධ ඒ සන්නිවේදනය ලබා දිය යුතුයි. ඉතින් මං ගෞරවයෙන් මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා, මේ ඔබ මේ වෙනුවෙන් ඉටු කරන ඒ සේවය දේශප්‍රේමී කටයුත්තක් කියලා හිතලා විශේෂයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවලට මීට වැඩිය දායකත්වයක් අපිට ලබා දෙන්න කියලා, විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ට වෙන හිංසනය පිළිබඳව පුන පුනා මාධ්‍ය හරහා පෙන්වන්නේ නැතුව අපි මේ කරගෙන යන අතිවිශේෂ වූ වැඩ පිළිබඳව මීට වැඩිය ප්‍රමුඛ ස්ථානයක් ලබා දීලා ඒ අවශ්‍ය අවධානය යොමු කරන්නයි කියලයි මේ වෙලාවේදී ඉල්ලන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අවසානයේදී මම මතක් කරනවා දේශපාලන ආගම් කුල ભેදයකින් තොරව මෙරට දරු පරපුරට හා කාන්තා පරපුරට සුරක්ෂිත තෘප්තිමත් හා වඩාත් ඵලදායී රටක් සමාජයක් නිර්මාණය කර දීමට ඔබ අප සියලු දෙනාම එකතු වෙලා ඒ දායකත්වය ලබා දෙනවා නම් මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ කටයුත්ත කරන්න ඔබ සියලු දෙනාටම හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර අවසාන වශයෙන් අද දවසේ මට කාල වේලාව නැති නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳවත් සාකච්ඡා කරන නිසා විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය ඇමතුමා මහිතන්තුමා මීට සුළු මොහොතකට ඉස්සෙල්ලා කතා කරා. එතුමා කරලා තියෙන වැඩපිළිවෙල දිහා බලනකොට ඇත්තටම අපිට විශේෂ සතුටක් ලැබෙනවා. දීර්ඝ කාලයක් මේ සෞඛ්‍ය අංශය තුළ අඩුපාඩුකම් රාශියක් තිබුණා. ඒ වගේම අපේ ජනතාවට ඖෂධ ලබා ගැනීම ඉතාම අමාරු කාර්යයක් වෙලා තිබ්බා. ඖෂධ පැත්තෙන් විශාල ඖෂධ ප්‍රමාණයක නිලාඩු කරලා තියෙනවා. ඒ වගේම අක්ෂිකාච, ඒ වගේම ස්ටෙන්ට්, ඒ වගේම වක්වඩු රෝගීන්ට විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ ඉන්න වක්වඩු රෝගීන්ට විශාල සහන ගණනාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම රෝහල් නවීකරණය කිරීම අලුතෙන් රෝහල් හැදිලා තියෙනවා. ඒ අනුව මං හිතන්නේ විශාල කාර්යභාරයක්. මම හිතන්නේ මේ විෂය පිළිබඳව මනා දැනුමක් තියෙන අමාත්‍යවරයෙක් හැටියට, ඉතාම කාර්යශූරී අමාත්‍යවරයෙක් හැටියට ඒ අපිට ලබා දෙන සේවාව පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙමින් තව තවත් ශක්තිමත් වේ එතුමාගේ ඒ කාර්යභාරය කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් මගේ අමාත්‍යාංශයේ මගේ කාර්යභාරය ඉටු කරන්න මට සහයෝගය ලබා දුන්න ලේකම්තුමිය ඇතුළු අතිරේක ලේකම්තුමියන්ලත්, මගේ කාර්ය මණ්ඩලියත්, ඒ වගේම පෞද්ගලික කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම අමාත්‍යාංශය වෙනුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටමත් මගේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි.